ප්‍රධාන කටයුතු ආරම්භයේදී විෂයාංක එක දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවැනි වර කෙවීම.
ගරු කථානායකතුමනි, අද බොහෝම අමාරුවෙන් මේ පාර්ලිමේන්තුවට ආවේ. මොකද මං හිතන්නේ පැයක් විතර ගියා මෙතනට එන්න. මුළු පාරවල් හැම එකක්ම වටේම පිරිලා තිබුණේ. මං ඒත් හිතුවා අපේ ඒකාබද්ධ කණ්ඩායමේ අය මොනවහරි විරෝධතාවයක්වත් කරනවාද කියලා. බලනකොට වරුසාව විතරයි. කෙසේ වෙතත් ගරු කථානායකතුමනි, අද විශේෂයෙන්ම මේ රටේ ආදායම වැඩි කිරීම ඉතාමත්ම කාලෝචිත අවශ්‍යතාවයක් බවට පත්ව තියෙන මොහොතක ආදායම් බදු සම්බන්ධයෙන් නව පනතක් අද ඉදිරිපත් කරන්නට පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම අපේ සභානායකතුමා කියපු ආකාරයට මෙම පනතට විශේෂයෙන්ම මමත් අපේ රාජ්‍ය ඇමතිතුමත් මේ කටයුත්ත බාරගෙන මේ හිටපු මුදල් ඇමතිතුමත් ගේ අදහස් එකතු කරගෙන අපි මේ පනත මං හිතන්නේ බොහොම සීරුවෙන් අධ්‍යයනය කරලා විශේෂයෙන්ම ඒ අධ්‍යයනය කිරීම තුළින් තවත් සංශෝධන 100 ගානකට ආසන්න ප්‍රමාණයක් ප්‍රධාන සංශෝධන 23යි එක තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම ඒකාබද්ධ කණ්ඩායමේ සිටින ඒ නායකතුමන්ලා මාව හම්බ වෙලා දීපු ඒ සියලු ඒවා හවස සලකා බලලා මෙම ඓතිහාසික පනත තමුන්නාසලා සියලු දෙනාගේම සහයෝගය ඇතුව සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. බිමල් රත්නායක මන්ත්‍රීතුමා, මං කියනකොට නිකන් 아무තු හිනාවක් දැම්මා. කෙසේ වෙතත් අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආදායම් වැඩි කරලා අපි සියලු දෙනාම සිහින දකින්න ප්‍රාර්ථනා කරන නව දේශයක් ක්‍රියාවට නංවන්නට පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැනට ක්‍රියාත්මක වෙන ආදායම් බදු පනත ගරු කථානායක තුමනි ස්ථාපිත වුණේ 2006 වසරේදී. මේ දක්වා එයට විවිධ සංශෝධන 8ක් පමණ වරින් වර ඒ පසුගිය අවුරුදු 11 තුලදී ඇතුළත් කිරීම තුළින් ඒ පනත ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයකට පත්වලා තිබුණේ. රටක ආදායම් බදු නීතිය සංකීර්ණය නම් එය ඉතා අවාසිදායක මෙන්ම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ මගින් බඩු ගෙවනන්ගේ අධෛර්යමත් වීම තුළින් රජයට ලැබෙන ආදායම් බොහෝ සෙයින් අඩු වෙනවා. ඒක මම එතනට එන්නම් පසුගිය කාලේ ආදායම් අඩු වෙන ප්‍රමාණය දැක්කොත් අපිට තේරුම් ගන්න පුළුවන් ආයෝජකයන් අධෛර්ය වීම තුළින් ආර්ථිකයේ ආයෝජනය සහ රැකියා උත්පාදනය අදාළ වෙනවා. බදු අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වෙනවා. රටේ බදු අනුකූලතාවයේ දරුණු ලෙස පහළ යනවා. සමස්තයක් ලෙස ගත් විට බදු ක්‍රමේ සාධාරණත්වයේ දැඩි ලෙස අභියෝගයට ලක් වෙනවා. මක්දිසා දෙයත් රජයට ඍජු බදු වලින් ලැබෙන ආදායම පහළ යන විට එය ඌන පූර්ණ කිරීම සිදු වන්නේ වක්‍ර බදු වැඩි කිරීම තුළින්. පවත්නා සංකීර්ණ ආදායම් බදු රාමුව තුළ අපි ඉතා අවාසිදායක සහ අවධානාත්මක තත්ත්වයක අද රට තියෙන අවධානාත්මක තත්ත්වයන් රාශියකට මුහුණ දෙනවා. ශ්‍රී ලංකා කලාපයේ මෙන්ම ලෝකයේ අවම බදු ලබන රටවල් අතරට ශ්‍රී ලංකාව දැන් පැමිණි තියෙනවා. 1990 දී දළ දේශීය නිෂ්පාදනයෙන් සීයට දහනමයක් වූ රාජ්‍ය බදු ආදායම දෙදස් දාහතර වන විට එය අකණ්ඩවම ඇතවසයම පහළ ගිහිල්ලා පහළ වැටිලා සීයට දහයක මට්ටමකට අඩුනා. නමුත් පසුගිය අවුරුදු දෙකේදී දෙදස් පහළවත් මේ දක්වා දිහා බැලුවම යළිවතාවක් අපිට මේ ආදායම සියයට පහළව දක්වා වැඩි කරන්නට පුළුවන් වුණා. මේ නව බදු පනත ක්‍රියාත්මක වීමෙන් පසුව ඊළඟ වසර දෙකේදී අපි එය සියයට විස්සේ මට්ටමට ගෙන යන්නට පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. එම අවම් බදු ආදායම තුළ ඍජු බදු ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 102% මට්ටමකයි පවතින්නේ. එය කලාපයේ ඍජු බදු ප්‍රමාණය සමග සැසඳීමේදී ඉතාමත් පහළ තත්ත්වයක්. නිදසුනක් ලෙස මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල් ඍජු බදු ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 105% 107% අතර තමයි පවතින්නේ. ඒ විතරක් නෙමෙයි, ඍජු බදු ආදායම ඉතා පහළ මට්ටමකට පවත්න නිසාම වක්‍ර බදු ප්‍රමාණය ඉතාමත්ම ඉහළ ගිහිලා තියෙනවා. මං හිතන්නේ මේක තමයි ඉතාමත්ම භයානක තත්ත්වය, කනගාටුදායකම තත්ත්වය, අවාසනාවන්තම තත්ත්වය. මේ රටේ බදු බර ඇත්ත වශයෙන්ම දරන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මේ රටේ කිරිපිටි ටිකක් ගන්න, සීනි ටිකක් ගන්න සාමාන්‍ය මනුස්සයා මිසක් මේ රටේ ආදායම් ලබන අය නෙමෙයි. ඇත්ත වශයෙන්ම මේ රටේ ඍජු බදු සහ වක්‍ර බදු කියන බදුවල අනුපාතය තියෙන්නේ 80:20. අපේ මුළු ආදායමෙන් 80%ක්ම ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම ඇත්ත වශයෙන්ම අපි 80යි කිව්වට ඇත්ත ගාන 18ක් විතර 18.82 විතර තමයි යන්නේ. මේ තත්ත්වය බැලුවම ඇත්ත වශයෙන්ම අපි අර මං කිව්වා වගේ කලාපේ අන්තිමට ඉන්නේ. උදාහරණයක් හැටියට මැලේසියාව ගත්තොත් එහි ඍජු ආදායම, ඒ කියන්නේ ඔය ඉන්කම් ටැක්ස් වලින් එන ආදායම 72%ක තියෙන්නේ. ඉන්දියාවේ පවා 50-50 තත්ත්වයකට ඍජු සහ වක්‍ර ආදායම් උස්සන්න පුළුවන් වෙලා තියෙනවා. සිංගප්පූරුවේ 45%ක් විතරයි වක්‍ර බදු වලින් ලැබෙන්නේ. පකිස්තානයේ, බංග්ලාදේශයත් මේ අපේ අසල් වැසි රටවල් දෙක ගත්තමත් ඒ අයගේ ඍජු බදු ප්‍රමාණය බංග්ලාදේශයේ 35%ක් විතර වෙනවා. පකිස්තානයේ ඍජු බදු ප්‍රමාණය 37%ක් විතර වෙනවා. මෙන්න මේ විදියට ගරු කථානායකතුමනි, අපි යථාර්ථය දිහා බලන්න ඕනේ. ඇත්ත වශයෙන්ම තව දෙයක්, මේ ඉන්කම් ඇන් එක්ස්පෙන්ඩිචර් සර්වේ, මේක තියෙන්නේ 2012-13. ඒ සර්වේ එක අනුවත් බැලුවම මේ රටේ පොහොසත්ම 20% සමස්ත හවුස්හෝල්ඩ් ඉන්කම් එකේ 52.9% පාලනය කරනවා. The richest 20% of this country. This was, of course, in the height of the Rajapaksha era. This survey is from 2012-2013. 20% of our, the richest 20% of our population shared 52.9% of the total household income. Anipatthen duppatma 20%ට කොච්චර මේ සමස්ත ආදායමෙන් හිමිකමක් තියෙනවද කියලා බැලුවොත් දුප්පත්ම 20% හිමිකම් කියන්නේ සමස්ත ආදායමෙන් 4.5%කට විතරයි. පෝසත්ම සියයට විස්ස පනස්කානක් පාලනය කරනවා දුප්පත්ම විස්ස මේ හතරයි දසම ඒක මං හරිගත කියන්න දන්නේ. ඒ හොඳම සීයට එක හෞද කියලත් අපි දන්නවා. ඒවයි තියෙන ගනම් මිනුම් මංහිතන්නේ මේ දවස්වල අපි හොයාගෙන යනවා පරීක්ෂණ කරගෙන යනවා. ඔබතුමල්ල බොනවා කිව්වත් අපි ඒ පරීක්ෂණ නවත්තන්න ඉත් නෑව ඉක්මට එරි දරව් කරනවා. නමුත් වක්‍රබදු හරහා පෝසත් උදවියත් දුප්පත් උදවියත් තම බාන්ධහා සේවාවන්ට බදු එක හා සමානව ගෙවන්නේ. දැම් බලන්න කෝටි ගණන් උපයන ටියුෂන් ගුරුවරු අපේ මාමිත්‍ර අපේ බන්ඳුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මෙතන නැහැ. නමුත් එතුමා එක්කත් එදා අපි බොහොම සාර්ථක සාකච්ඡාවක් තිබුවා. මේ ටියුෂන් ගුරුවරු කිව්වම මට එතුමා මතක් වුණේ. නමුත් මේ වගේ කෝටි ප්‍රකෝටි ගණන් අද උපයනවා. චැනල් සර්විස් කරන දොස්තර මහතුරු කොයි තරම් සල්ලි එකතු කරනවාට මන් දන්නවා. මෙතන නීතිඥවරු ගොඩක් ඉන්නවා. නමුත් නීතිඥවරුනුත් ඇත්ත වශයෙන්ම තමන් ගෙවිය යුතු ආදායම් බද්ද ඒ ආකාරයට ගෙවනවාද ඇත්ත වශයෙන්ම ඒ ආකාරයට නොගෙව්වත් කීයක් හරි ගෙව්වත් අපිට ඒක ලොකු හයියක්. නමුත් අන්තිමට මේ අය ගෙවන්නේත් මහා ව්‍යාපාරිකයා ගෙවන්නේත් සීනි ටිකක් ගන්නකොට පිටි ටිකක් ගන්නකොට තාමනෝ හරි කඩේට ගිහිල්ලා ගන්නකොට මේ අයත් ඒ වගේම අර දෛනික වැටුපට වැඩ කරන කම්කරුවත් සමෘද්ධිලාභියත් රටේ දුගී දුප්පත්ම ජනතාවත් යම් භාණ්ඩයක් ගන්නව නම් ඒ භාණ්ඩවලට ගෙවන්නේ එක හා සමාන මුදලක්. අන්න ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම අපි මේ මුදල අපි කියන්නේ ආදායම් බදු ඍජු ආදායම් බදු වැඩි කරන්නට අපි කටයුතු කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම දේශ ප්‍රේමිත්වය ගැන නිතර නිතර කතා කරන රටක රටක්කට ආදරය නම් සැබෑ ලෙසම හැම කෙනෙක්ම ආදායම් බද්දක් ගෙවන්න ඕනේ තමන්ට හැකි තරම්. ඇත්ත වශයෙන්ම ඒක මමත් මේ රටේ සංවර්ධනයේ හවුල්කාරයේ කියන දේතේ අය සතුටු වෙන්න ඕනේ ආඩම්බර වෙන්න ඕනේ. මේ විතරක් නෙමෙයි. දැන් මේ බලන්න demographic characteristics and tax files of non-corporate sector 2012-13 survey එක අනුව සම්පූර්ණයෙන්ම නිවාස සංඛ්‍යාව households තියෙනවා මිලියන 5.1ක්. ඒකෙන් පෝසත්ම නිවාස සංඛ්‍යාව මිලියන 1.02ක් බවට සඳහන් වෙනවා. නමුත් tax files ඇත්ත වශයෙන්ම මේ රටේ තියෙන්නේ non-corporate sector එකේ මිලියන 1.1. මුළු සමස්ත ලංකාවේම 21 ලක්ෂයක් ඉන්න රටක 5.1ක් ලක්ෂ 50ක් මිලියන 5.1ක් households පෝසත් තියෙන households තියෙන රටක පෝසත් 5.1 rich households තිබුණත් ඔක්කොම ලක්ෂ 50 ගානක් තියෙන. According to the 2012-13 household income and expenditure survey, the number of income receivers in the richest 20 category is about 1.8 million. However, the number of tax registrants in the non-corporate sector is 1.2 as per 2016 numbers. Hence, only a low percentage have registered for tax purposes. Out of that, only about 60% actually pay taxes. Therefore, given the fact that the richest 20% of households claim for about 53% of household income in the country, their contribution to the tax system is rather unsatisfactory. Mena mekai atta tattwe. E ayage tiyana tattwe ithamathma pahat. Me income tax registration diha baluwamat api Kyrgyzstanaya tat wada pahalin inne 114 ekedi Singapore, Hong Kong, Korea, Mongolia, Malaysia, ita ihala tattweka tiyenne. Api hamoma dannawa වක්‍රබදු ගෙවන්නන්ගේ ආදායම් මට්ටම කුමක් වුවත් ගෙවන බදු ප්‍රමාණය එක සමානයි කියලා ඒ නිසා පහළ ආදායම් ලාභීන්ගේ තම ආදායමට සාපේක්ෂව ඉතා ඉහළ බදු බරක් වක්‍රබදු මගින් පැටවෙනවා. අන්න එය සාධාරණ බදු ක්‍රමයක ලක්ෂණයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි අපි මේ නව දේශීය ආදායම් පන්ත ක්‍රියාත්මක වීමෙන් පසු රජයට ලැබෙන බදු ඉහළ යාම තුලින් වක්‍ර බදු මත රඳවා පැවතීම අවම මට්ටමකට ගෙන ඒමට හැකි වෙනවා. අත වශයෙන්ම මුදල් ඇමතිවරයා හැටියට මගේ මං හිතන්නේ ප්‍රධානතම ඉලක්කය තමයි මේ ඍජුවක් හා වක්‍ර බදු අතර තියෙන අනුපාතය 20:80 ඉඳලා 40:60 දක්වා 20:20 වෙනකොට පරිවර්තනය කිරීම. තවත් විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. එනම් ශ්‍රී ලංකාවේ ආදායම් බදු අනුකූලතාවය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. එක් අතකින් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වෙන පුද්ගලයන් හා ව්‍යාපාර ආයතනවල සංඛ්‍යාව පුදුම සහගත ලෙස අවම මට්ටමක පවතිනවා. 2016දී බදු ගෙවීම සඳහා ලියාපදිංචි වූ සමාගම් සංඛ්‍යාව 43,990ක මට්ටමකින් පවතින්නේ. එමෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි පුද්ගලයන් සංඛ්‍යාව 119,300ක පමණ ඉතාමත්ම පහළ මට්ටමක. එය රටේ සමස්ත ව්‍යාපාර අංශය හා ශ්‍රම වෙළඳපොළ තත්ත්වයන් සමග සැසඳීමේදී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මං හිතන්නේ තමුන්වහන්සලා හැම කෙනෙක්ම පිළිගනීව. අනෙක් අතට බදු ගෙවීම් සඳහා ලියාපදිංචි වූ බදු ලිපිගණුවලිනුත් නිසි ආකාරයට බදු ගෙවීම් සිදුවනුයේ ඉතාමත්ම අවම ප්‍රතිශතයක්. බදු ටැක්ස් ෆයිල්ස් තියෙන අයත් ඇත්ත වශයෙන්ම විවිධ හේතු නිසා, දූෂණය නිසා, වෙනත් හේතු නිසා ගෙවිය යුතු ගාන ගෙවන්නෙත් දැන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව අනුව 2016 වසරේ බදු ගෙවීම සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනවලින් අදාළ දිනයට බදු ගෙවා ඇත්තේ 30% විතරයි. රෙජිස්ටර් කරපු අයගෙනුත් 30% ඒ කියපු දිනයට ගෙවන්නේ. ඉන් මාසයකට පසුව එන අනුපාතයට 46% දක්වා ඉහළ ගියද මෙයත් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමේ. ඒ වගේම ආදායම් බදු ගෙවන පුද්ගලයන් ගත් විට 2016 වසරේ අදාළ දිනයට බදු ගෙවීම් කළ ප්‍රමාණය මුළු සංඛ්‍යාවෙන් 148% විතර වෙනවා. ඉන් මාසකට පසුවේ 159% දක්වා වැඩි වුවත් එය තවත් බොහෝ දුරට වර්ධනය කරගන්න නැතුව බෑ. කෙසේ වුවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරන්තරයෙන් කරන පසුවිපරම් තුළින් මෙම අනුපාතයෙන් වර්ෂ්‍ය අවසානයේදී යම්තාක් දුරකට වර්ධනය කිරීමට සමත්වනවා. නමුත් එය එසේ විය යුතු තත්ත්වයක් නෙමෙයි. බදු ග්‍රෙවීමේ ප්‍රමාදවීම තුළින් රාජ්‍ය ආදායම් වියදම් කළමනාකරණය විශාල බලපෑමක් සිදුවෙනවා. මෙවැනි පසුබිමක් තුළයි අප රජය කල්පනා කළේ මෙසේ ඉතා පරිහානියට පත්වමින් පවතින ආදායම් බඩු ක්‍රමය යළි වතාවක් නැවතත් සංශෝධනය කරන්න ඕනේ කියලා. ඒ පමණක් නෙමෙයි, අපි බලාපොරොත්තු වෙනවා ඒකත් අපි තමුන්නාන්සලා සමග සාකච්ඡා කරලා ඉදිරියේදී යුනිවර්සල් ටැක්ස් ෆයිල් නොම්බරයක් මේ රටේ හැම කෙනෙකුටම ලබා දෙන්නට කටයුතු කරන්න, විශේෂයෙන්ම අවුරුදු 18න් වැඩි හැම කෙනෙක් මේ ටැක්ස් ෆයිල් නොම්බරයක් තිබුණයි කියලා ඒකෙන් කියන්නේ ටැක්ස් ගෙවන්න ඕනේ කියලා. අතවසෙම අපි ඒ බදු ගෙවන කොලයක් බොහෝම සරල කරනවා. බැජ් එකක් කරේ වෙන්න පුළුවන්. මොකද්ද? නෑ. ඔව් අවුරුදු 18 නම් එකක් දැනගන්න වෙයි. නමුත් බොහොම සරල ක්‍රමයක්. ආදායමක් නැත්නම් අවුරුද්ද අන්තිමට ආදායමක් නැත කිව්වම ඇති. එච්චරයි. ඒක අපි පස්සේ දුවන්නේ. ආදායමක් නැති අය විශාල ප්‍රමාණයක්
තියෙනවා.
SMS එකකින් පුළුවන් ඒ තත්ත්වෙට අවුරුදු ගාණක් වෙනකොට ගේන්න පුළුවන්. ඒ වගේම අපි හිතනවා බැංකු ගිණුමක් වුණත් තරුණෙක් වුණාම විවෘත කරන්න නම් ඒ වගේ නොම්බරයක් තිබුණොත් ඒ කටයුතු වඩාත් පහසුවේ. ඒ වගේම එවැනි නොම්බරයක් තියෙන අයට තව තවත් පහසුකම් අපි ලබා දෙන්නම්. කෞතුකාගාරයට යනව නම් අපිට නොමිලේ ඇතුල් වෙන්න දෙන්න පුළුවන්. සීගිරියට යනව නම් නොමිලේ බලන්න දෙන්න පුළුවන්. ඒ වගේ තවත් ZOO එකට යනව නම් ඒකට ඇතුල් වෙන්න දෙන්න පුළුවන්. ටැක්ස් ෆයිල් ඒ කාඩ් එක පෙන්වුවම අපි ඒ අයට වෙනත් රටවල්වල වගේ ලිපි ගොනුවක් තියෙන කෙනෙක්ට හිමිවිය යුතු ගෞරවය ලබා දීලා අභිමානවත් පුරවැසියෙක් කරන්නයි අපේ බලාපොරොත්තුව. මම මේ කිව්වා වගේ එකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ හැම කෙනෙක්ගෙම බදු ගෙවන්න මේ මෙහෙම නැත්තම් බදු ගෙවන්න ඕනේ කියලා. මෙවැනි සාධනීය යෝජනාවලට යම් පුද්ගලයෙකු ආයතනයක් අකමැති වෙනවා නම් අත වශයෙන් මේෙන් පෙනී යන්නේ ඒ පුද්ගලයෝ ඔය ආයතන මේවා විනිවිදභාවයෙන් සිදු කරනවාට විරුද්ධයි කියන එකයි මම නම් හැඟීම් කරන්නේ. කාටවත් දේශීය වශයෙන් රට දියුණු කරන්නට මේ ආදායම් ලබාගෙන වක්‍ර බදු අඩු කරන එකට කවුද විරුද්ධ? අත වශයෙන්ම මම නම් හිතන්නේ අපිට මේ 60යි 40 අනුපාතයට 2020 වෙනකොට යන්න පුළුවන් නම් සාමාන්‍ය ජනතාවට බලපාන වැට් බද්ද වගේවත් 100ට එකකින් දෙකකින් ඒ යන ගමනේදී අඩු කරන්න පුළුවන්. ඒ අඩු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට තුළ ව්‍යාපාරික පරිසරය වඩා ක්‍රියාශීලී හා විනියෝජභාවයකින් යුතුව පවත්වාගෙන යෑමයි. එවින් නීති විරෝධී ලෙස ආදායම් රැස් කිරීම දිරුවල වෙනවා. එයින් රට තුළ පවත්වා ඍජු බදු ශේෂ්ත්‍රයේ පදනම පුළුල් වෙනවා. ඒ මගින් පොදු මහජනතාවට පැටවෙන වක්‍ර බදු අවම වෙනවයි කියලයි මම බලාපොරොත්තු වෙන්නේ. මම කලින් අදහස් කර පරිදි දැන්ට පවතින ආදායම් බදු ක්‍රමය ඉතාමත්ම සංක්‍රීම වීම තුළ බදු පරිපාලනය ඉතාමත්ම අකාර්යක්ෂම වෙලා තියෙනවා. තවද එම සංකීර්ණතාවය සමනය කිරීම සඳහා වරින් වර කරන ලැබූ යම් යම් සංශෝධන තුළින් එහි සංකීර්ණ ස්වභාවය තවදුරටත් වැඩිවීමක් මිසක් සමනයක් වීමක් නැහැ. ඒ රට තුළ පවත්නා ආදායම් බදු ක්‍රමය සම්බන්ධයෙන් ඉතාමත්ම අවනිශ්චිත තත්ත්වයක් ඇති කර තියෙනවා. එම තත්ත්වය ආයෝජක විශ්වාසය බිඳවැටීමට බෙහිමින් බලපානවා. එක එක වෙලාවට එක එක විදිහට බදු ගැහුවා. ඇමතිවරයාට ඕන විදිහට බදු ගැහුවා. තවත් එක එක විදිහට උදේ කරනවා, හවස වෙනස් කරනවා. ඒ වගේ මේ පසුගිය අවුරුදු 20-30 අපි ඒ වගේ තත්ත්වයක් දැකපු නිසා තමයි මේ 90 ඉඳලාම අපි දකින්නේ මේ ආදායම් මාර්ග ශීඝ්‍රයෙන් මේ රටේ අඩු වෙච්ච හැටි. ඒකයි දැන් මේකෙදි මේ පනතට මේ සියලු දේ මේ පනත හරහා කරෙන්නේ මට ඇමතිවරයා හැටියටවත් මේ පනතින් පිටත යම් යම් සහන එහෙම නැත්තම් ඉන්සෙන්ටිව්ස් ලබා දෙන්නේ කියලා නිර්දේශ කරන්න බෑ. මේක මේ පනත අනුව ක්‍රියාත්මක වෙන්නේ සියලු දෙනාට ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් මේ තුලින් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔව් නෑ ඒකයි දැන්ට මෙතුමන්ලා දන්නවා මේක මෙතුමයි ලකිව් එකයි. මම කියන්නේ මේක අපේ කාලේ වුණේ නැහැ. පසුගිය කාලවල බදු ගෙවීමෙන් පහසුව ඊස් ඔෆ් පේන් ටැක්ස් කියන ඉන්ඩෙක්ස එකක් තියෙනවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම තුළ රටවල් 185කින් අපිට හිමිවිය ඇත්තේ 158 වෙනි ස්ථානය. අපිට පස්සේ මේ ඊස් ඔෆ් පේන් ටැක්ස් කියන ඉන්ඩෙක්ස් එකේ ඉන්නේ ඇෆ්ගනිස්ථානය ආර්ජෙන්ටීනාව උතුරු අප්‍රිකාන රටවල් කීපයක් විතරයි. මෙම තත්ත්වය පැහැදිලිවම වෙනස් විය යුතුය. එවැනි වෙනස් කිරීමක් තුළින් සිදුවෙන වාසිය රාජ්‍ය මූලාංශ ශක්තිමත් කිරීම පමණක් නොව සාර්ව ආර්ථික දෘෂ්ටි කෝණයෙන් බැලීමේදී ඒ සමස්ත ආර්ථිකයේ සියලුම අංශ කෙරෙහි ධනාත්මක බලපාන ඉතාත් වැඩගත් කරුණකි. එවැනි සාධනීය වෙනස් කිරීමක් සිදුකිරීම බාහිර පාර්ශවයක උමනාවක් මත සිදුකරන්නේ යයි මතයක් ගොඩනැගීම ඉත්සාහ කිරීම ඇත්තවසයෙන් මේක හුදු දේශපාලන කාරණයක් විස යථාර්ථයක් නෙමෙයි. සමහරු මේක IMF මේක IMF නෙමෙයි. මේක ඇත්තවසයෙන්ම අපි කතා කරලා අපේ රටේ උමනාවන් දිහා බලලා අපේ රට පසුගිය කාලයේ වැටුණ ප්‍රපාතය දිහා බලලා එය ගොඩනැංවීමට සැලසුම් කර දේශීය සැලැස්මක්. නමුත් දේශීය සැලැස්මකදී වුණත් අපි පිටරටවල් වල ඉන්ටර්නැෂනල් බෙස්ට් ප්‍රැක්ටිස් මොනවද කියලා හොයලා අනිත් අය හොඳ දේවල් කරලා තියෙනවා ඒවත් එකතු කරගෙන තමයි මේ පනත හදලා තියෙන්නේ. IMF එක වුණත් හොඳ යෝජනාවක් ඒ අය අපිට කරා නම් ඒ යෝජනානුත් අපි එකතු කරලා තියෙන ඒකේ වරදක් මම කිසිසේත්ම දකින්නේ නැහැ. තවද මම ඍජුව ප්‍රකාශ කරන්න කැමති මෙම යෝජිත පනත තුල ජාත්‍යන්තර ප්‍රශස්ත පරිවරයන් බෙස්ට් ප්‍රැක්ටිසස් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම සර්ව ආර්ථිකම වශයෙන් වැඩගත් කරුණකදී මෙම යෝජිත කෙටුම් පතෙහි අඩංගු යම් යම් කුඩ කුඩා කොටස් උපුටා ගනිමින් දේශපාලනමය වශයෙන් කෙටිකාලීනව ජනප්‍රිය වීමට ඇතුමුන් දරන උත්සාහයන්ද ඉතා පතු ආකල්පමයන් තත්ත්වයකි. ඒ මගින් සිදුවනුවේ ජනතාවට අවදක් මිස යහපතක් නෙමෙයි. මම මේ අවස්ථාවේදී කැමති නව යෝජිත දේශීය ආදම් පනිතය ඇති සුවිශේෂ කරුණු කීපයක් මේ වෙලාවේ පෙන්වා දෙන්නට. අප මෙම පනත මුලින්ම අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ ආදායම් බදු නීතිය බදු පැනවීමේ මූලික සිද්ධාන්තවලට අනුකූලව සිදු කිරීමයි. ඉන්ෆැක්ට් 1776 ඇඩම් ස්මිත් 4 මැක්සිම්ස් ඔෆ් ටැක්සේෂන්ස් අනුව හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රධාන කාරණා හතර ඒක අදටත් මං හිතන්නේ වලංගුයි. පළමුව බදු බැඳියාවේ ගෙවීමට ඇති හැකියාව අනුරූපී විය යුතුයි. බර්ඩන් ප්‍රොපෝෂනට් ටු ද ඇබිලිටි ටු පේ. දෙවනුව බදු ගෙවන්නන්ට තමන් ගෙවන බද්ද පිළිබඳව නිශ්චිතතාවයක් ඇති විය යුතුයි. සර්ටිනිටි අර අපි කිව්වාගේ සැරින් සැරේට වෙනස් වෙන්නේ නැති ස්ථීරභාවයක් තියෙන්න ඕනේ. තෙවනුව බදු ගෙවන්නන් සඳහා තම බදු ගෙවීම පහසුවෙන් සිදු කළ හැකි විය යුතුයි. කන්වීනියන්ස් නැත්තම් පිටු ගණන් දීලා අර කවුලුවෙන් මේ කවුලුවට යවලා එපා කරවන්නේ නැතුව ඍජුව සරලව ගෙවන්න පුළුවන් ක්‍රම ඇති කරන්න ඕනේ. ඒ වගේම හතර වෙනුව බදු එකතු කිරීම හා කළමනාකරණය කාර්යක්ෂම විය යුතුයි. efficiency of collection. ඇත්ත වශයෙන්ම අපි කොයිතරම් හොඳ පනතක් ඉදිරිපත් කරත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ඒහා සමානව වෙනස්කම් වලට මුහුණ නොදුන්නොත් ඒකෙන් බලාපොරොත්තු වෙන ඒ ලාභයන් ඒ අපේක්ෂාවන් නැති කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ පනත හා සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුලත් වෙනස්කම් එම කණ්ඩායම් සමග සාකච්ඡා කරලා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම මූලික සංකල්ප මත පිහිටවා නව ආදායම් බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී අපගේ මූලික ප්‍රමුඛතාවය වෙනුවේ රටේ සුළු හා මධ්‍යම පාන්තික සමාජ ස්ථාවරයන් සඳහා පහසුකම් සැලසීම, බදු බර දැරිය හැකි අංශයන්ගේ සාධාරණ වූ බද්දක් අය කිරීම, අවසානයේදී රටේ මූලික ගැටලුවක් වූ ඉතා අවදානමක් දෙස පහළ යමින් පැවතුන රාජ්‍ය බදු ආදායම් යළි ස්ථාවර කිරීමයි. මෙම යෝජිත පනතේ පවිත්‍රදින මූලික සාධනීය තත්ත්වයන් වන්නේ එමගින් පහළ සහ මධ්‍යම පාන්තික ආදායම් ලබන පුරවැසියන්ට ආදායම් බදු බර පටවන පනතක් මේ පනත නොවේ. මේක ඉතාමත්ම සාධාරණ පනතක්. මං හිතන්නේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කියන්න පුළුවන්. නමුත් අද අපේ කතිකයන් තවත් මේ ගැන මේ විවිධාංශ ගැන කතා කරනවා. මේ මගින් වැටුප් ලබන පුද්ගලයෙකු මාසික ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු හැමෝම ආදායම් බද්ධෙන් නිදහස් වෙනවා. ලක්ෂ තමයි සීමාව තියෙන නෑ මේක ලක්ෂයයි. ශ්‍රී ලංකාවේ ආදායම් බෙදියාමේ ස්වභාවය සැලකූ විට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ දත්තවලට අනුව රටෙහි සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පොහොසත්ම 120% අපි මුලින් කතා කරපු දේ සැලකූ විට සමස්ත ආදායම 53%කට හිමිකම් තියෙනවා. ඉතුරු 80% වෙන පහළ සහ ආදායම් ලාභීන් සැලකූ විට උන් රටේ සමස්ත ආදායමෙන් 47%ක් පමණයි හිමිකම් දරන්නේ. මේ මගින් පෙනී යන්නේ මෙම යෝජිත දේශීය ආදායම් පනත තුළින් පහළ හා මධ්‍යම ආදායම් ලබන සමාජ ස්ථාවරයන් සඳහා බදු ගෙවීමට යටත් වීමේ සම්භාවිතාවය අවම කරලයි තියෙන්නේ කියලා. තවද විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දීමට නියමිත පොලි ආදායම සම්බන්ධ සහනයයි. එහිදී ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ මාසික පොලි ආදායම, මේ අපි කතා කරන්නේ ආදායම නෙමෙයි, පොලි ආදායම රුපියල් 1,25,000 දක්වා බද්දෙන් නිදහස් කරලා තියෙනවා. පොලි ආදායම මේ ආදායම නෙමෙයි, ඒක විශාල මුදලක්. මෙවැනි පොලි ආදායමක් ලබා ගැති හැකි වෙන්නේ රුපියල් 150,000කවත් තැන්පතු සහිත පුද්ගලයෙකුටයි. 150,000ට වැඩි නම් මේ වගේ පොලි ආදායමක් ලැබෙනවා. එතකොට ඒ පොලි ආදායමට ආදායම් බඩු ගෙවනවා. තවද තවද යෝජිත පනත තුළින් සුළු හා මධ්‍යම පරිමාණයේ ආයතන සම්බන්ධව මෙන්ම අනිකුත් විශේෂයෙන් හඳුනාගත්ත ශ්‍රේෂ්ඨ ගණනාවක් සම්බන්ධයෙන් විශාල වශයෙන් බදු සහන ලබා දීලා තියෙනවා. නිදසුනක් ලෙස ව්‍යාපාර ආයතන සඳහා පොදුවේ අදාළ වෙන 128ක යෝජිත ආදායම් බද්ධ වෙනුවට සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරයන්ට හා විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන ව්‍යාපාර ආයතන සඳහා එම බද්ධ 150කින් අඩුකොට 114ක බද්ධක් යෝජනා කළා තියෙනවා. එම අදාළ ශ්‍රේෂ්ඨයෙන් වනුයේ භාණ්ඩ හා සේවා අපනයන, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන, සංචාරක, කෘෂිකාර්මාන්ත වැනි අංශයි. මෙම යෝජිත පනතේ තවත් මූලික සාධනීය තත්ත්වයක් වන්නේ ඉහළ ආදායම් ලාභීන් සඳහා අදාළ වන පරිදි බදු පදනම පුළුල් කොට තිබීමයි. ඒ අනුව දැනට පවත්නා බදු නිදහස් කිරීම බොහෝ අවස්ථාවන්හි සීමා කර තියෙනවා. එවැනි වරින් වර හඳුන්වා දුන් බදු නිදහස් කිරීම නිසා බදු ගණනය කිරීම හා බදු පාලනය පරිපාලනය ක්‍රියාදාමය බෙහෙවින් අකාර්යක්ෂම වුණා. එවැනි අකාර්යක්ෂමතා යෝජිත පනතින් මඟ හැරෙනවා. තවද ප්‍රාග්ධන ලාභ බද්ධට යටත් කිරීමද හඳුන්වා තියෙනවා. එමගින් ඉහළ ආදායම් ලාභීන්ගේ වැඩි බදු ප්‍රමාණයක් එක්රැස් කොට සමස්ත ආර්ථිකයට ප්‍රතිඵලගෙන දෙන ප්‍රාග්ධන ශේෂ්ත්‍රයන්ගේ ආයෝජන වැඩි කිරීමට හැකි වෙනවා. මේ සම්බන්ධයෙන් එරාන් වික්‍රමනාත් මහතුමත් එතුමාගේ කතාවේදී තවත් දීර්ඝ වශයෙන් කියාවි. නූතන ලෝකයේ බදු සංකල්ප ඉතා වේගයෙන් නිරන්තර වෙනස් වීම වලට ලක් වෙමින් තියෙනවා. නූතන ව්‍යාපාර ලෝකයක් සමග ගනුදෙනු කිරීමේදී බදු අංශයේ පැවතින වෙනස්කම් සම්බන්ධයෙන් අපි නිරන්තර අවධානයකින් සිටිය යුතු වෙනවා. නොඑසේනම් විවිධ බදු අක්‍රමිතා සහ පැහැර ගැහැරීම් සිදුවීමේ ප්‍රවණතාවය නැතිවීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මෙම යෝජිත ආදායම් පනතෙන් තවත් මූලික සාධනීය තත්ත්වයන් වන්නේ නවීන බදු සංකල්පයේ මේ මගින් හඳුන්වා දීමයි. ඒ මගින් ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කරන බදු ක්‍රමයන් සමග සමපාත වීමක් සිදු වෙනවා. එමෙන්ම බදු ක්‍රමේ විනිවිධ භාවේ ඉහළයෑමක් සිදුවෙනවා. තවද යෝජිත පනත මගින් බදු මග හැරීම වලක්වාලීම සඳහා අවශ්‍ය නීති හඳුන්වාදීමක් සිදුවෙනවා. දැනට පවතින ක්‍රමවේදය තුළ බදු පැහැර හරින්නෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී බොහෝ කාලයක් ගතවන අතර එම කාලය තුළ රජයට බදු ආදායම් අහිමි වෙනවා. බදු අනුකූලතාවේ වර්ධනය කිරීමට නම් බදු පැහැර හරින්නන් සඳහා නීති අවශ්‍ය ආකාරයෙන් සහ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. නොයසේ නම් ඒ අනුකුත් බදු ගෙවන්නන් සඳහා සිදුවන අසාධාරණයක් පමණ නොව රජයේ ආදායම් වියදම් කළමනාකරටද එමගින් බොහෝ ලෙස බාධා පැමිණෙනවා. බදු පැහැර හරින්නන් අධෛර්යමත් කිරීම සඳහා අපි යල් පැන ගිය දඩ මුදල් සංශෝධනය කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එසේම දිගු කලක් ගතවන ආදායම් බදු සම්බන්ධව නඩු තත්ත්වයන් කෙටි කාලයක් තුළ විසඳීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනවා. මෙම දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීමෙන් අපි ආර්ථිකයේ මුහුණ දීමට ඇති අභියෝග බොහෝ දුරට සමනය වීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන්ම ජනතාවට අවශ්‍ය භාණ්ඩ හේවා සහ සේවා නිසි අයුරින් සැපීම, රජය විසින් ක්‍රියාත්මක කරන සහනදාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හැකිවීම තුළින් ආදායම් බෙදී යාමේ අසමතුලිතාවය හැකිතාක් තුරින් අවම කිරීම, රාජ්‍ය මූල්‍ය ස්ථාවරභාවය සහ සමස්තක් වශයෙන් සර්වාර්ථික ස්ථාවරතාවය තවදුරටත් වර්ධනය කිරීම, පුද්ගල චාරයාමේ වෙනස් කිරීම සඳහා යහපත් ආකාරයෙන් බලපෑම් කිරීම, නිදුසුනක් ලෙස දුම්කොළ මත්පැන් සූදු ක්‍රියාවන් සඳහා පමණක් 140ක අධික බද්දක් ක්‍රියාත්මක වෙනවා. අවසාන වශයෙන් ආර්ථික වර්ධනය සහ ආර්ථික තරංකාරීත්වය වර්ධනය කිරීම, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරය සඳහා හඳුන්වා දෙන විශේෂ බදු සහන. මෙම යෝජිත පනත ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ස්ථාවර භාරය තහවුරු කරන්නට, සමාජ ආරක්ෂිතභාවය තවත් තහවුරු කරන්නට පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම ඒක ඔබතුමා මේ මගේ හිත ඇතුලේ තිබුණ එක කියෙව්වා වගේම මම ඒකයි ඒ කොලේ තමයි හොය හොය හිටියේ. ඒකෙන් මේ තෙලිපති පේන කියන්නත් දන්නවලු. මේ අපි බලාපොරොත්තු වෙන්නේ මම මේක කියලා නවත්තන්නම්, estimated additional revenue එකෙන් export services අපනයනෙන් unit trust, SMEs, withholding track, senior citizen අර මං කිව්වා වගේ පොලි ආදායම 1.5ට වඩා වැඩියෙන් ලැබෙන අයගෙන්, ඊට පස්සේ withholding tax on specified fees, pay as you earn, ඒ ඔක්කොමින් අපි හිතනවා බිලියන 45ක්, එහෙම නැත්නම් මිලියන 45,000ක් අපේ ආදායමක් වැඩි වෙනවා. නමුත් ඒ විතරක් නෙමේ, අත වශයෙන්ම එන අවුරුද්දේ අපි ඉතා ඉක්මනින් මේ ආදායම් ගෙනන ප්‍රධාන ආයතන තුන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කස්ටම්ස් එක සහ එක්සයිස් එක තුලත් වෙනස්කම් රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් කස්ටම්ස් ඕඩිනන්ස් එක, මොකද කස්ටම්ස් ඕඩිනන්ස් එක ලංකාවට හඳුන්වා දුන්නේ 1860, තාමත් ඒ පනත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේවා ඔක්කොම අලුත් කිරීම තුළින් අපිට විශාල වශයෙන් ආදායම වැඩි කරගන්න පුළුවන් වෙනවා. මේ ඒ වගේම මෙම පනත කොටස් දෙකකින් ක්‍රියාත්මක වෙන්නේ ඔක්ටෝබර් 30 වෙනිදා, විශේෂයෙන්ම pay as you earn, ඒ ටැක්ස් මේ කියපු ඒවා ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම පනත ක්‍රියාත්මක වෙන්නේ 2018 අප්‍රේල් මාසේ 1 වෙනිදා.
මුළු ආදායමම බිලියන 45ද, නැත්නම් අර අපනයන ශේෂ්ත්‍රයට අදාළ කරන ප්‍රමාණය?
මේ පනත තුළින්
ලැබෙන ප්‍රමාණය
මේ පනත තුළින් අපිට වර්ධනය වෙන ආදායම ගැන විතරයි කතා කරේ. එසේ කියමින් යලි වතාවක් මේ ඉතාමත්ම ඓතිහාසික පනත සඳහා ඔබතුමන්ලා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඊළඟට ගරුව සුනිල් හඳුන්නැත්තම ඇත්තමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාරක සභාපතිතුමා මුලාසෙන් පැමිණේ.
ගරු මුලාසනාරූඪ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, අද දිනේදී මේ ඉදිරිපත් කරන දේශීය ආදායම් පනතට අදාළ සංශෝධනය ඇතනම් පනතකට සංශෝධනයක් වඩා මුළු මහත් ආර්ථික ක්‍රියාවලියම විශේෂයෙන්ම අපේ රටේ බදු ක්‍රියාවලියම කණපිට හරවන ප්‍රමාණයේ සංශෝධනයක්. ගරු ඇමතුමත් යම් විදියකට ඒක වෙනත් අදහසකින් ඉදිරිපත් කළා. ලංකාවේ ඉන්න මුළු පවුල් 151ක් හැම කෙනෙක්ම බදු ෆයිල් එකක්, එහෙමනම් හැම කෙනෙකුටම බදු ලාංඡනයක්, හැම කෙනෙකුටම බදු හැඳුනුම් පතක් දෙන්න ඕනේ කියලා. මේ පනතේ ප්‍රධානම අරමුණ ඉතා පැහැදිලියි. කෙටියෙන්ම කිව්වොත් හුස්ම ගන්න හැම කෙනාම බදු දැලට කොටු කරන වෑයමක් තමයි මේ පනත. කෙනෙක් ඉපදිලා ඉන්නව නම්, කෙනෙක් හුස්ම ගන්නව නම්, ඒ හුස්ම ගන්න හැම කෙනාම බදු ගෙවිය යුතුය කියන පදනමින් තමයි මේ පනත හදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, විශේෂයෙන්ම මෙතෙක් කාලයක් සාමාන්‍ය මිනිසුන්ට, පුංචි මිනිසුන්ට, ඔබතුමා කිව්වට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මම පෙන්වලා දෙන්නම් මේ පනතේ කරුණු අනුව. මෙතෙක් ලැබිච්ච බදු සහන, මෙතෙක් ලැබිච්ච දේවල් බොහෝමයක් මේ පනතෙන් ඔබතුමන්ලා සංශෝධනය කළා තියෙනවා, කප්පාදු කළා තියෙනවා. විශේෂයෙන්ම 2006 අංක 10 දරන බදු සංශෝධන යටතේ බදු සහන 218ක් ලැබුණා. 2006 ඉඳලා 2014 දක්වා පනත් සංශෝධනයි, ආදායම් බදු පනත 8 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. බදු සහනයන් මොනියම් පදනමකින් හරි 109ක් ලැබිලා තියෙනවා. ඒ ඔක්කොම ගත්තොත් 327යි. ඔබතුමාලා ඒ ටික එකතු කරලා මේ පනතෙන් 25කට අඩු කරලා තියෙනවා. ඒ නිසා මේ පනත සංශෝධනය වීම විසින්, මුළු මහත් සංශෝධනය විසින් බදු සහනයන් ලැබිච්ච ප්‍රමාණ 302ක් ජනතාවට අහිමි වෙලා තියෙනවා. ඒකට අදාළ කරන සැලකියුතු ප්‍රමාණයක අත්‍යවශ්‍ය අඩුතරමේ අවසාන මොහොතේ හරි කලාකරුවන්ට, විදේශගත රැකියා කරන අයට, වැඩිහිටියන්ට මම ඉදිරිපත් කරනවා. ඒ අයට ලබා ගන්න පුළුවන් සහන ලබා ගන්න අපි සංශෝධන 49ක් ඇතුළත් කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා ඇතුළත් කරන්න කියලා මෙතෙක් පනත් වලින් ලැබිච්ච සහන.
අන්න ඔබතුමා කියන ওই ගොඩක් දේවල් ඒකෙත් ඇති.
ඔව්, අද උදේ තමයි අපි මේ සංශෝධන දැක්කේ. තියෙනවා, අපි බලමු සංශෝධන අවස්ථාවේදී. නමුත් අපි ඉදිරිපත් කරන අඩුතරමේ මම එකින් එක කියන්නම්. ඊළඟට අපි ඉවත් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි සංශෝධන ප්‍රමාණයක් ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමාලත් ඉදිරිපත් කරනවායි කියලා කියනවා. නමුත් මේ පනතේ තියෙන අහිතකරභාවය, ජනතාවට බලපාන අහිතකරභාවය වළක්වන්න පදනමින් අපි ඉවත් කළ යුතුයි කියන යෝජනා තව 16ක් ඇතුළත් කරනවා. ඒ අනුව අපි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි සංශෝධන 65ක් මේ පනතට යෝජනා කළා තියෙනවා. විශේෂයෙන්ම මේ පනතේ අරමුණ ඉතා පැහැදිලි. බදු ගහන බලය, බදු ගහන ක්‍රියාවලිය, බදු පනවන ක්‍රියාවලිය යම් ඒකාධිපති ස්වරූපයක් හදලා ඒක කොමසාරිස් ජෙනරාල්වරයාට ඒක වෙනස් කරා. අසීමිත බලයක් ලබා දෙන පනතක් තමයි මේක යෝජනා කළේ. ඒකේ 97 වගන්ති විශේෂයෙන් බදු ගණනය කිරීම පෞද්ගලික අංශයට පැවරීමට ආදායම් බදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ අභිමතය පරිදි ඔහු කැමති වෙනත් තැනැත්තන්ට යන පදය යොදලා කැමති කෙනෙකුට බදු ගහන ක්‍රියාවලිය පාවිච්චි කරන්න ඉඩක් ඔබතුමාලා හැදුවා. ඒ තැනැත්තා යන්න පුද්ගලයෙක් විතරක් නෙමෙයි 97 ඔබතුමාත් මයික් එකට පොඩ්ඩක් කියන්නකෝ.
මගේ කතාවට මම කැමති නෑ මේ ඩිස්ටර්බ් කරන්න. 97 ගත්තොත් අපි මේ විදිහට තියෙන්නේ කොමසාරිස් ජනරලයා හෝ මේ පනත යටතේ යම් කර්තව්‍ය ඉටුකිරීමට කොමසාරිස් ජනරලයා විසින් බලය පවරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරයෙක් එම කර්තව්‍ය ඉටුකිරීමේදී ඔහු විසින් සත්භාවයෙන් කියන වචනේ. මේ මේක අපි දැම්මෙත් ඔබතුමන්ලාගේ අපේ සියලු වෘත්තිය සමිතිය එක සාකච්ඡා කරපු වෙලේ මේ අයගේ යෝජනාවක් අපි එකඟ වුණා.
නෑ, ඔබතුමා කියපු එක නෙමෙයි. 97 එකේ තියෙනවා මෙම පනතේ කාර්ය සඳහා අවශ්‍ය වනු ලැබිය හැකි පරිදි කොමසාරිස් ජෙනරාල්වරයෙකු, නියෝජ කොමසාරිස් ජෙනරාල්වරයන් සංඛ්‍යාවක්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයන්, කොමසාරිස්වරයන්, ජ්‍යෙෂ්ඨ නියෝජ කොමසාරිස්වරයන්, නියෝජ කොමසාරිස්වරයන්, සහකාර කොමසාරිස්වරයන් සහ වෙනත් බදු නිලධාරයන්ද පත්වනු ලැබිය හැකිය. අන්න ඒකයි. ඉතින් ඒ දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙනත් බදු නිලධාරයන්ද කියන එක ඔබතුමාලා යෙදෙව්ව අරමුණ මොකක්ද? ඒ මොකද්ද? පරණ කාලේ උනාට නෑ. හරි හරි හරි.
දැන්
ඒක තමයි. ඒක මෙතනට ආවේ ඉබේ නෙමෙයි. බදු නිලධාරින්ගේ සංගම් අදත් වැඩවර්ජනය කරමින් උද්ඝෝෂණ කරලා මේ රටේ හැදිච්ච මතයක් නිසා ඒ මතයට ඔබතුමාලට හිසනමන්න සිද්ධ වුණා. මේක ඉබේ ආපු දෙයක් නෙමෙයි. ඇයි කවුද මේක හැදුවේ එතකොට? මේක දැන් ඔබතුමා කියන වෙනස් කරා කියලා.
හැදුවම ඒවා හැදුවයින් පස්සේ අපි හැම කෙනාටම කන් දීලා ඒක වෙනස් වෙනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි.
බොහොම ඉස්සෝති. මේක හැදුවේ ඇත්තටම මෙතුමාලා නෙමෙයි. මේක පරිවර්තනය කරේ ඔබතුමාලා. මේක හැදුවේ ගානා රටට. මේක ගානාවට හැදුවා IMF එකෙන් ඔබතුමාලට ඉදිරිපත් කරා. ඉතින් ගානාවලට ගැලපෙන්නේ නැති දේවල් ටික නෑ, ලොකු දෙයක් නෑ. අපි ඒක අගේ කරනවා. ගානාවලට ගැලපෙන දේ ලංකාවට නොගැලපෙනවයි කියලා හිතලා අවසාන මොහොතේදී හරි ඒක වෙනස් කරන්න එකඟ වෙනෝ නම් ඒක හොඳ දෙයක් නේ. හරි, ඒක එකඟ, අපි එකඟ වෙනවා. ඒ කියන්නේ ගානාවට වඩා ලංකාවට ඒක ගැලපෙන්නේ නැත්නම් ඔබතුමාලා කල්පනා කරනවා නම් ඒක වෙනස් කරන්න ඒක හොඳ දෙයක්. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යම් කිසි ප්‍රමාණයක් ඉවත් කළා තියෙනවා. ඔබතුමාලත් ගානා රටට ගැලපෙන දේවල් ලංකාවට නොගැලපෙනවයි කියන පදනමින් හරි ඉවත් කළා තියෙනවා. නමුත් තවදුරටත් මේකේ තියෙන තත්වය බරපතල නිසා අපි සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම අපි කියන මේක ශ්‍රී ලංකාවට අරමුණු කරගත්ත දෙයකට වඩා IMF මූල්‍ය අරමුදලේ ණය වාරික වෙනුවෙන් ඔබතුමාලා සකස් කරලා තියෙන දෙයක්. ඒක තමයි මේකේ තියෙන ප්‍රධාන දේ. ඊළඟට විශාල වශයෙන්ම තියෙන දේ තමයි දැන් ඔබතුමා මූලික වශයෙන් කියපු දේ තමයි මේ බදු ගෙවන පරාසය. ඍජු බදු ප්‍රමාණය වැඩි කරන්න ඕන. වක්‍ර බදු ප්‍රමාණය තමයි 82%ක් වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි දන්න මේ කතාව අදයි අපි අහන එකක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලිනුත් මේ පාර්ලිමේන්තුවට වෙනම ආර්ථික ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එතුමා කිව්වා නොවැම්බර් මාසේ 5 වෙනිදා මේ අනුපාතය 60:40 දක්වා අඩු කරන්න ඕන කියලා. 60:40. නමුත් 60:40 අඩු කරන කියපු දෙයත් අදත් 82:18 කියලා ඔබතුමාට කියන්න සිද්ධ වෙලා තියෙනවා. අදත් 82:18 කියලා ඔබතුමාට කියන්න සිද්ධ වෙනවා. අයවැයෙන් මේ වෙනස කිරීම සඳහා ඔබතුමාලා සුපිරි බද්ද හඳුන්වා දුන්නා. සුපිරි මන්දිර බද්ද. ජෙසේ ඔබතුමාලා කැෂිනෝ බද්ද හඳුන්වලා දුන්නා. කැෂිනෝ ආයතනයකට මිලියන 1000ක් එක්වරක් පමණක් බද්ද හැටියට. ඒවා ක්‍රියාත්මකුනේ නැහැ. හැබැයි ඔබතුමාලා ඒවා ක්‍රියාත්මක කරනවා කියලා අයවැය ඉදිරිපත් කරලා ගෙනාපු වක්‍රබදු, වැඩ්බදු ඒවා ක්‍රියාත්මක කළා. ඒක අයවැයෙන් පස්සෙත් ඉදිරිපත් කරා. වරින් වර ඉදිරිපත් කරනවා. දඩ වරින් වර ඉදිරිපත් කරනවා. සාමාන්‍ය ජනතාවට බලපාන බදු වලට ඔබතුමාලා බියක් සැකක් නැතුව පාර්ලිමේන්තුවට සංශෝධන ගේනවා. හැබැයි ඔබතුමාලා ඒක වහන්න, ඒක ටිකක් සුමට කරන්න, ඒකට ජනතා විරෝධය ඇති වෙන එක වළක්වන්න කියනවා. අපි සුපිරි බද්ද පනවනවා, ප්‍රාග්ධන බද්ද පනවනවා, අපි කැෂිනෝ බද්ද පනවනවා ආදී වශයෙන්. හැබැයි ඒවා ක්‍රියාත්මකුනේ නැහැ. ඉතින් ඒක නිසා ඉතා පැහැදිලි දැන් අයවැය යෝජනා කළා මේ පේයි ටැක්ස් වල ප්‍රමාණය 7,50,000 ඉඳලා 12,50,000 දක්වා සීමා වෙනස් කරනවා කියලා. මොකද ඒවා කරේ නැහැ. ඒ සාමාන්‍ය රජයේ සේවකයාට, ව්‍යාපාරිකයින්ට, සාමාන්‍ය සුළු පරිපාලන අයට, පෞද්ගලික අංශයේ වැඩ කරන අයට බලපාන ඒවා වෙනස් වුණේ නැහැ. ඒ නිසා තමයි ඉතා පැහැදිලිව මේ කාරණාවදී අපි හිතන්නේ මේ පනත අද සකස් කළ තියෙන්නේ හුස්ම ගන්න හැම කෙනෙක්ම බදු ගෙවිය යුතුයි කියන පදනම. ඒ නිසා ඔබතුමාලා අදත් කියනවා අපි ඍජු බදු තමයි වැඩි කරන්න උත්සාහ කරන්න කියලා. හැබැයි ඒ වගේම තමයි පැහැදිලිව ඔබතුමා කිව්වා ලක්ෂ 56ක් පවුල් ඉන්නවා. ওই ලක්ෂ 51 ඇතුලේ ජීවත් වෙන ජනතාවගේ ස්වභාවය මොකද්ද? ඒ ජනතාවගෙන් 43%ක් ජනගහණය ජනතාවගෙන් 43%ක් ආසන්න වශයෙන් පවුල් ලක්ෂ 10ක් 12ක් අතර ප්‍රමාණයක්. ගරු ඇමතුමනි දවසකට ඩොලර් 2කට වඩා උපයන්නේ නැහැ. ඒකත් අගමැතිතුමාම කියනවා. ඒකත් ඔබතුමාලම විවිධ අවස්ථාවල පුනරුච්චාරණය කරනවා. ආසන්න වශයෙන් රුපියල් 155 යටියට හිටුවොත් එමු. ඩොලරයක් දවසකට රුපියල් 320ක් උපයන්නේ නැති පවුල් ඉන්නවා ලක්ෂ 10කට 12කට වැඩි ප්‍රමාණයක්. කල්පනා කරලා බලන්න. ඉතින් ඒතර ඒ අය ඔබතුමා හිතනවා නම් බැජ් එකක් පළඳ ගන්න ඕන බදු ෆයිල් එකක් තියෙන කෙනෙක් හැටියට. ඒක නෙමෙයි වෙන්න ඕන. ඉතින් කල්පනා කරලා බලන්න. ඒක නිසා මේක ඉතා පැහැදිලි. මම ඔබතුමාට අවධාරණය යොමු කරන ඔබතුමාට මේ පනතේ 42 වෙනි පිටුවේ පොඩ්ඩක් බලන්න. මම උදාහරණ විතරයි මේ ගන්නේ. අපි සංශෝධන වලට තව කතා කරන්න පුළුවන්. 42 මේ 42 වෙනි පිටුවේ තියෙන්නේ මරණයක් සිදුවීමේදී වත්කම් පැවරීම. එමනම් යම් ආශිතයෙකු වෙත වත්කම් පැවරීම. මේකද කියනවා යම් පුද්ගලයෙකු විසින් මරණය සිදුවීමේදී වත්කමක හිමිකාරීත්වය වෙනත් තැනැත්තෙකු වෙත පැවරීම. මගින් වත්කමක් උපලබ්ධ කරන අවස්ථාවකදී ආදි වශයෙන් මේකේ හදහස ගත්තොත් එහෙම මේ නීතිමය භාෂාවෙන් එළියට ඇවිල්ලා අපි දන්නවා පරම්පරාවෙන් තමන්ගේ පවුලෙන් දේපල පවරනවා. තාත්තගෙන් පුතාලට දේපල පවරනවා. මිය ගියාට පස්සේ දේපල පැවරෙනවා. එතකොට දෑවැද්දට දේවල් දෙනවා. තෑගි හැටියට දේවල් දෙනවා. දැන් මේ පනත අනුව ගත්තොත් ඔබතුමා පස්සේ බලන් ඉදහසේ දෑවැද්දටත් බදු අය කරනවා. මරණයෙන් තමන්ගේ තාත්තගෙන් දරුවන්ට පැවරෙන දේපල වලටත් බදු අය වෙනවා. ඒ බදු අය කරන්න පුළුවන් දේවල් හැටියට ඔබතුමාලා යෝජනා කරන තියෙන දේවල්. මේකට එකතු කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මම ඔබතුමාට ඉදිරිපත් කරනවා කලින් ලැබිච්ච ජනතාවට ලැබිච්ච අද මේ පනතෙන් හැලිච්ච බදු නිදහස් වීම මොනවාද කියලා. ඒ කියන්නේ මේ පනතේ බදු නිදහසක් නැත කියලා එකෙන් අදහස් වෙන්නේ කලින් ලැබිච්ච දේවල් කලින් සංශෝධන වෙච්ච දේවල් අහිමි වෙලා තියෙනවයි කියන එක. මම ඒව තමයි අපි සංශෝධන 66ක් හැටියට ඉදිරිපත් කරන්නේ. වරලත් ජනකාධිකාරී ආයතනයේ ලාභාංශ වලින් හා පොලි වලින් ලැබෙන ලාභ හා ආදායම නොවන ලාභ මත ආදායම. ලංකා පුස්තකාල සේවා මණ්ඩලයේ ලාභ හා ආදායම ලාභාංශ වලින් ලැබෙන පොලි සහ ලාභ ආදායම නොවන ලාභ. විශ්වවිද්‍යාලවල ලාභාංශ හා පොලි වලින් ඒ විශ්වවිද්‍යාලයේ ලැබෙන ආදායම නොවන ලාභ හා ආදායම. කලින් බදු නිදහසක් තිබුණා. 2016 2006 අංක 10 පනතේ ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන්ගේ දිරිගැන්වීම් පනතින් ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන් වෙනුවෙන් ලැබිච්ච ශ්‍රී ලංකා නවනිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවට ලැබිච්ච ලාභ නොවන ආදායම් වලින් බදු නිදහස් තිබුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලාභාංශ වලින් හා පොලි වලින් ලැබෙන ලාභ හා ආදායම් නොබන ලාභ හා ආදායම් මත බදු නිදහසක් තිබුණා. ඔවුන්ට අද ඒක අහිමිලා තියෙනවා. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව ශ්‍රී ලංකා කායික වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය ශ්‍රී ලංකා මූලික අධ්‍යන ආයතනය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය ශ්‍රී ලංකා සම්පකාර සංවර්ධන අරමුදලේ ලාභාංශ ආදායම් නොවන පොලි ජාතික ආරක්ෂක අරමුදලේ පනතින් පිහිටවන ලද ජාතික ආරක්ෂක අරමුදලේ ලාභාංශ හා පොලි වලින් ලැබෙන ආදායම් ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය ශ්‍රී ලංකා මිනින්දෝරු ඔරයන්ගේ ආයතනය ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඒ ලාභාංශ වලින් හා පොලි වලින් ලැබෙන ආදායම් නොවන ආදායම් බුද්ධ ශාසන අරමුදලේ පනතින් පිහිටවපු ආදායම් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ලාභාංශ නොවන ආදායම් වලින් ලැබෙන ලාභ හා ආදායම් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ ලැබෙන ඒවා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ළම ආරක්ෂණ අධිකාරිය ඒ වගේම යම් රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් දැන් ඔබතුමා දන්නෝ රජයේ පෞද්ගලික පාසල් හැටියට සෙමි ගවර්න්මන්ට් හැටියට පවත්වාගෙන යන රජයේ ආධාර ලබන රජයේ අනුමත පාසල් මංගුදාහනකට මියුසියස් විද්‍යාලය වගේ ට්‍රින්ටි කොලෙජ් වගේ ඒ ආයතන ඒවල් ආදායම් බද්දට ආයතුන්නේ නැහැ. මීට කලින් නිදහසක් ලැබුවා. තව රෝල් රඟහල පදනමු. මධ්‍යම සංස්කෘතික අරමුදල. මේවා මීට කලින් බදු නිදහස් ලැබුවා ආයතන. මේවා අද මේ පනත යටතේ ඔවුන් ලබාපු මදු නිදහස අහිමි වෙන ආයතන බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒවා මේකට බදු නිදහස් නිදහස් කළ ආදායම් යටතට සංශෝධන එන්න ඕනේ. ඊළඟට ශ්‍රී ලංකාවෙන් පිටරට ගියපු කෙනෙක් ඒ යම් තක්ෂේසු වර්ෂයක් තුළදී පිටරට රැකියාවක් කරලා යම් විදේශගත සේවා නියුක්තිකෙක් හැටියට ඔහු එවන ආදායම ඔහුගේ භාර්යාවට පවුලට ලැබෙන ආදායම මීට කලින් ආදායම් බදු පනත යටතේ බදු නිදහසක් ලැබුවා. නමුත් ඒක අද පළවෙනි ඩොලර් ලක්ෂය නිදහස්. ඔව් මං කියන්නේ ඒ නමුත් ඒක අපි බලමු සංශෝධන වල තියෙනවද කියලා. මේක අයත් වෙලා තියෙනවා. ඊළඟට එයා පිටරට වෘත්තිකෙන් හැටියට යම් වෘත්තික සේවාවන් සපයන අය ඉන්නවා. පිටරට වල වැඩ කරනවා ඉංජිනේරු හැටියට, වෛද්‍යවරු හැටියට, ගණකාධිකාරීවරු හැටියට, විදේශවල වෘත්තික සේවා සපයන අයට ලැබෙන ආදායම ඔබ ආදායම් බද්දෙන් නිදහස් කළා. ඔය ක්‍රිකටර්ස්ලාත් අයිති. ඇයි ක්‍රිකටර්ස්ලා වෘත්තික හැටියට කටයුතු කරනවා නම් අයිති. ඔය රණම්තුමා.
මන්ත්‍රීතුමා, ඒ වෘත්තිවේදීන්ගේ එක ඩොලර් ලක්ෂයක් වෙනකන් නිදහස් කරලා තියෙන්නේ. නමුත් මැද පෙරදිග වගේ තැන්වල වැඩ කරන අයට කිසිම බද්දක් නැහැ. මේ පනතේ සංශෝධනය කරලා තියෙන කිසිම බද්දක් නැහැ. ඒ අයගේ ආදායම මේ රටේ වන්න පුළුවන්.
අපි කියන්නේ ගරු ඇමතුමා මේ ඉදිරිපත් කරලා තියෙන පනතේ ඉවත්ේ කරපු
දේවල්.
ගරු මන්තුමනි, මං ඔබතුමා මේ පෞද්ගලික පාසල්වල බදු අය කිරීම පිළිබඳව ප්‍රකාශයක් කරා. මං දැනගන්න කැමති ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික පාසල් ප්‍රතිපත්තියට එකඟද කියලා. ඔබතුමන්ලා දැන් ඉල්ලනවා පෞද්ගලික පාසල් බදු වලින් නිදහස් කරන්න කියලා. මේක හොඳයි.
අනුර දිසනායක,
ගරු ඇමතුමා කියපක සම්පූර්ණ වැරදි. මෙතන නිශ්චිත ලෙස කිව්වේ රාජ්‍ය ආධාර ලබන රජයේ සාමික දායකත්වයක් තිබෙන පාසල්. එතකොට ඒව ගත්තාම ඇත්තටම පාසල් පද්ධතියක් ඇටියට ගත්තොත් රජයේ වියදමින් විශාල ප්‍රමාණයක් ඒ ආයතන දරමින් තිබෙනවා. අන්න ඒ ආයතන රජ පඩි ගෙවනවා. ඒ ආයතන පද්ධතිය යටත් කරන්න පකිලි විතර මෙතන තිබුණේ.
Honorable Minister,
ඔගලේසි, විශේෂයෙන්ම මරණයකදී මියගිය තැනැත්තාගේ දේපළ පැවරීම බද්ධත යටත් නොවේ. ලේ ඥාතීන් වෙත පැවරෙන දේපළ ප්‍රාග්ධන බද්ධත යටත් නොවේ. ඒ වගේම විශ්වවිද්‍යාල ආදායම බද්ධත යටත් නොවේ.
දැන් ඒවා සංශෝධන හැටියට එනවනම් නෑ, අපි බලමු ඒවා සංශෝධන හැටියට එනවනම් හොඳයි. නමුත් මේ දැන් මේ ඉදිරිපත් කළ තියෙන ඔබතුමාලා ඉදිරිපත් කළ තියෙන පනතක් තියෙනවනේ. දැන් ඒ පනතේ නිදහස් කිරීම කියලා ජනාධිපතිතුමාගේ වැටුපක් තියෙනවා. ජනාධිපතිතුමාගේ වැටුපත් නිදහස් කරලා තියෙනවා. ඒක ගැන බොහොම සැලකිල්ලෙන් ඔබතුමාලා කල්පනා කරලා තියෙනවා. නෑ ඔහොමනේ කියනකන් එතුමා එපයි කියන එක වෙනම කතාවක්. මේ පනතේ නිදහස් කිරීම යටතේ ජනාධිපතිතුමාගේ සේවා නියුක්ති වැටුප ආදායම නිදහස් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන බොහොම සැලකිලිමත් වෙච්ච ඔබතුමාලා. ඔබතුමාලට විශ්වවිද්‍යාල ආදායම අමතක වෙනවා. දැන් අපි මතක් කරනකොට ඒක මෙහෙමයි කියනවා. පිටරට වැඩ කරන අය අමතක වෙනවා. රට බිරුවෝ කියලා වෙන එක වෙලාවකට කියනවා. ඒක නිසා ඉතා පැහැදිලිව ඔබතුමාලා අපි කියනකොට මතක් කළා ඒක සංශෝධනයක් කියලා කියනවා. නින්දෙන් ඇහැරලා වගේ. හැබැයි ජනාධිපතිතුමාගේ වැටුප ඒක මතක් කළම නිදහස් කරනවා. ඒක මේකේ තියෙන පළවෙනි නිදහස් කිරීම හැටියට. ඉතා විශේෂයෙන්ම ඊළඟට පුණ්‍ය ආයතන. දැන් මේක දිගට සංවාදයක් තිබුණනේ. දැන් ඔබතුමාලා සංශෝධනය කරනවා කියලා කියනවනම් ප්‍රශ්නයක් නැහැ. පුණ්‍ය ආයතන හැටියට තියෙන ආයතන වලට මීට කලින් ලිවිච්ච බදු සහනයන් තියෙනවා. මොකද ඒවා ව්‍යාපාරික නොවන ආදායම් හැටියට ලබන දේවල් බදු නිදහසක් තිබුණා. හැබැයි දැන් මේ 2016 දී මේක ඒක නැහැ. ඒක නිදහස් කළ නැහැ. ඒ විතරක් නෙමෙයි. තව දෙයක්. ඔබතුමාලා තනත්තා යන්න තනත්තා යනුවෙන් අර්ථ නිරූපණය කරන කේදී මේ පනතේ අර්ථ නිරූපණවල මීට කලින් පනතේ නොතිබිච්ච එකක් ඇතුල් කරලා තියෙනවා පුණ්‍යායතනත් තනත්තා යන්නට ඇතුල් කරලා තියෙනවා. ඒතර පුණ්‍යායතන කියන එක තනත්තා වෙන්නේ කොහොමද? එහෙම වෙච්ච වෙලාවකදී මගේ ආගමික ස්ථානයකට කවුරු හරි කෙනෙක් දෙන දෙයක් ඒ තනත්තා පුණ්‍යායතනයක් වෙනකොට ඒක ආගමික ස්ථානයක ඉන්න ප්‍රධානීගේ ආදායමක් හැටියට සලකලා ඌට වදු පනවන්න පුළුවන්. මම නිවැරදි කරන්න ඔබතුමා නිවැරදි නම් තනත්තා යන්න අර්ථ නිරූපණේ බලන්න පුණ්‍යායතනද තනත්තා වේ. එතකොට වෙන්නේ මොකද්ද? පූජකතුමෙක් වෙන්න පුළුවන්, හාමුදුරුව වෙන්න පුළුවන්, හාමුදුරුව පුණ්‍යායතනයක් වෙන්න. අහවල් හාමුදුරන්ගේ නම නම වෙනුවට හාමුදුරන්ට එවන්න පුළුවන් බදු ෆයිල් එක. තනත්තාද පුණ්‍යායතනයක් වේ. ඒක මොකට දාලා තියෙන්නේ? කලින් පනතක තිබුණ නැති දෙයක් මේක. ඒකෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බලාපොරොත්තු වෙන්නේ පන්සලේ නායක හාමුදුරන්ටත් පන්සලට ලැබෙන ආදායම නායක හාමුදුරන්ගේ ආදායම හැටියට සලකලා බදු ගහන්න පුළුවන් කියලා. නෑ, ඔබතුමාලගේ පදනම හරි. හුස්ම ගන්නෝ සියල්ලෝ බදු ගෙවන්නෝය. ඒ පදනමින් ගත්තොත් හාමුදුරුව අදාළත් නෑ, පිනට දෙන කෙනා අදාළත් නෑ. ඒක බදු ගහන්න පුළුවන්. ඒක නිසා මේකේ එක තියෙනවා. ඊළඟට විශ්වවිද්‍යාලයක පාඨශාලාවක් හෝ වෙනත් අධ්‍යාපනික ආයතනික ඉගෙනීම ලැබන තැනැත්තෙකුට ශිෂ්‍යත්වයකින් ආධාර ශිෂ්‍යත්වයකින් හෝ අධ්‍යාපන පරිත්‍යාගයකින් ලැබෙන ආදායම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට විශ්වවිද්‍යාල පවත්වාගෙන යන ශිෂ්‍යත් අරමුදලකින් පරිත්‍යාගයක් හම්බෙනවා. ඔබතුමාලා ඒක ගණන ආදායමක් හැටියට. ඒක ආදායමක් හැටියට ගණන් කරන්න මේකේ තියෙනවා. රන් මැණික් හෝ සරණාබන් අපනයන කිරීමෙන් ලබන ආදායම්. ඒ අපි දන්න මේ ගොඩාක් මහා පරිමාණ කරණය නෙමෙයි මේවා ඉන්නේ. ඒ ගම්වල බොහොම කර්මාන්ත බොහොම අමාරුවෙන් කරගෙන යන අය, අදටත් වැඩ ගෙවන අය, සාමාන්‍ය මිනිස්සු. ඊට පස්සේ යම් තැනැත්තෙකු විසින් නව නිපැයුමක් යම් පර්යේෂණයක් කරලා පිළිගත්තොත් මේක නව නිර්මාණයක් කියලා. ඒ වෙනුවෙන් ඔහුට ත්‍යාගයක් ලැබුණොත්, ප්‍රදානයක් ලැබුණොත්, ඒ ප්‍රදානය ත්‍යාග මුදලක් නම් ඒ ත්‍යාග මුදල ඔබතුමාලා බද්දට යටත් කරන මේක මොකද? මේවන් මීට කලින් නිදහස් වෙච්ච ඒවා. ජනාධිපතිවරයා විසින් ප්‍රදානයක් දුන්නොත් එහෙම, ජනාධිපතිවරයා තෑග්ගක් දුන්නොත් එහෙම, ජනාධිපති අරමුදලෙන් තෑග්ගක් දුන්නොත් එහෙම ඔබතුමාලා ඒක මේ බද්දට යටත් කළ තියෙනවා. මොකද ඒක මීට කලින් නිදහස්. මම මේ කියන්නේ මීට කලින් නිදහස් ඒවා. ඔව්, ජනාධිපති අරමුදලෙන් ලැබෙන දේවල් ඔබතුමාලට බද්දට යටත් කරන්න බෑ. ඊළඟට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය ආයතන ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් හැටියට බලපත්‍ර ලැබලා තියෙන කෙනෙක්. ඒක තැනැත්තෙකුට ගෙවන ලද මුදලක් මත ඔබතුමාලට බදු අය කරන්න බෑ කියලා කලින් නිදහසක් තිබුණා. නමුත් ඒක මේකෙන් යටත් කළා තියෙනවා. ඒ වගේම සාහිත්‍ය, කලා, ක්‍රීඩා ඒ බාර විෂය බාර අමාත්‍යවරු විසින් ඒ කලා සාහිත්‍ය ක්‍රීඩාවලවල රුපියල් ලක්ෂය නොයික්මවන්නා වූ යම් මුදලක් තෑග්ගක් හැටියට පරිත්‍යාගයක් හැටියට ආධාරයක් හැටියට දුන්නොත් කෙනෙකුට ඒක ඔබතුමාලා මීට කලින් බදු නිදහසක් තිබුණා. අද මේක බද්දට යටත් කළා තියෙනවා. යම් තැනැත්තෙක් විසින් පළ කරපු පොතක් විකිණීමෙන් උපතිජ වෙච්ච ආදායමක් කියන්නේ ඒ පොත ප්‍රකාශයට පත් කරන ප්‍රකාශකින්ට ග්‍රන්ථ ප්‍රකාශකින්ට මෙතෙක් තිබුණා බදු නිදහසක්. අද ඒක බද්දට යටත් වෙලා තියෙනවා. නාට්‍යයක් නිෂ්පාදනය කරා නම් ඒ නිෂ්පාදනය කරන නාට්‍ය පළමු රඟදැක්වීමෙන් ගත වෙන අවුරුද්දක් ඇතුළත 50%ක බදු සහනයක් තිබුණා. ඒක මේක බද්දට යටත් වෙලා තියෙනවා. ගීතයක් නිර්මාණය කරන කෙනෙක්, ගායකයෙක්, තනු නිර්මාණකයෙක්, සංගීතඥයෙක් ඒ තමන්ගේ බද්දෙන් ආදාය නිර්මාණය මත යම් බදු සහනයක් ලැබුවා නම් අද ඒක මේක බද්දට යටත් වෙලා තියෙනවා. මම මේකෙන් කියන අදහස මොකක්වත් නෙමෙයි. හැම කෙනෙක්ම ඔබතුමාලා හැම කලාපයක්ම හැම පදාසයක්ම මේ ක්‍රියාවලිය ඇතුලේ බදු යටත් කිරීමක් ලක් කළා තියෙනවා. ඒක හොඳටම පේනවා ගරු කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමාලා මේ බදු පනවන ක්‍රියාවලියේදී අපි ඉදිරිපත් කරනවා ඉවත් කළ යුතු සංශෝධනයන් ප්‍රමාණයක්. ඒ ඉවත් කළ යුතු දේවල් දිහා බැලුවම ඉතා පැහැදිලි මේ කාරණේ තවත් බරපතල විදියට. මොකද එක පැත්තකින් මෙතෙක් ලැබිච්ච ජනතාවට, කලාකරුවන්ට, ක්‍රීඩකයින්ට ඉගෙන ගන්න අයට අධ්‍යාපන ආයතනවලට රටේ බුද්ධිමය දේපල යටතේ තියෙන විවිධ ආයතනවලට ලැබිච්ච යම්කිසි සහනයක් නිදහසක් තියෙනවා නම් ඔබතුමාලා ඒක බද්දට යටත් වෙන ආකාරයට තමයි මේ පනත හදලා තියෙන්නේ. ඔබතුමාලගේ පදනම අනුව ඒක හරි. මොකද්ද සියලු දෙනා බදු ගෙවි යුත්තේ කියලා. හැබැයි ඊළඟට තියෙන බරපතල කාරණා කිහිපයක් ගරු සභාපතිතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ මේ කාරණා. ඔබතුමාලා 196 වෙනි පිටුවේ මේ පනතේ සමාගම කියන අර්ථ නිරූපණය කළ තියෙන්නේ මොකද්ද? මේක මම හිතන්නේ මීට කලින් තිබිච්ච අර්ථ නිරූපණයට වඩා යම්කිසි වෙනසක් මේකේ තියෙනවා. සමාගමක් කියලා කියන්නේ මොකද? සමාගමක් සමාගම් යට තමයි බදු වලට යටත් වෙන්නේ. යම් මිත්‍රශීලී සමිතියක්, ගොඩනැගිලි සමිතියක්, විශ්‍රාමයට පරමුදලක්, අර්ථසාධක අරමුදලක්, විශ්‍රාම ගැනීමේ අරමුදලක්, විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක් හෝ ඒහා සමාන අරමුදලක් හෝ සමිතියක්. මට කියන්න ගරු ඇමතුමා මේ යම් මිත්‍රශීලී සමිතියක් කියන්නේ මොකද්ද? අපේ මංගල සමරවීර ඇමතුමාගේ දිස්ත්‍රික්කේ මමත් ඉන්නේ මාතර දිස්ත්‍රික්කේ අපේ තියෙනවා මේ මිතුරු හවුල්. ගරු මංගල ඇමතුමා නේද? මාතර හුඟක් තියෙනනේ පාරවල් වල මිතුරු හවුල්. මිතුරු හවුල් මිතුරු හවුල්. මාතර තියෙන එක එක පාරවල් වල තියෙන මේ පාරේ ඉන්න අය එකතු වෙලා හදාගන්න මිතුරු හවුල්. ඔව්. ඒ වගේ. ඒවට කියන්නේ මිත්‍රශීලී සමිතියක්. දැන් ඔබතුමා දන්නවද මේ පනත අනුව ඒ සමිතිය සමාගමක් වෙනවා කියලා? මේ 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 සමාගම යන්නේ අර්ථ නිරූපණය කරනවා යම් මිත්‍රශීලී සමිතියක්. ඒ කියන්නේ ඔබතුමා නියෝජනය කරන මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කේ ගමේ පාරක පවුල් 10ක් එකතු වෙලා සමිතියක් හැදුවොත් ඒක තමයි ඒක සමාගම් කියන කොටට දාන්නේ ඇයි? මිතුරු හවුලක් මිත්‍රශීලී සමිතියක් ගමේ සමිතියක් ඇයි සමාගමක් කරන්නේ? ඇයි සමාගමක් කරන්නේ? එතකොට වෙන්නේ මොකද්ද? අන්න ඒකෙන් ලබන ආදායමක් හදලා ඔබතුමාලා සමාගම් යටතේ තමයි ඒ සමිතියට බදු පනවන්නේ. ඒක තමයි මේ කරන්නේ. ඉතින් ඒක බරපතලයි. මේක මීට කලින් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඊළඟට ඒ වගේම ආයෝජන කියනක මම 201 පිටුව ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ආයෝජන කියනකොට අපට තේරෙනවා. හැබැයි මෙතන තියෙන ආයෝජන යන්නේ සමාන ස්වභාවයෙන් යුතු හෝ ඒකීකරණය කරන ලද ආකාරයකින් භාවිතා කරනු ලබන වත්කම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් අයිතිව සිටීම අදහස් කරන අතර මේ තේරෙන භාෂාවෙන් කිව්වොත් කියන්නේ මොකක්ද දන්නවද? එක වත්කමකට වඩා එක සමාන වත්කම් දෙකක් තිබ්බොත් දෙවැනි වත්කම ඔබතුමාලා සලකනවා ආයෝජනයක් හැටියට. එතකොට ඒ වත්කමට බදු පනවන්නේ ආයෝජන පදනමින්. ගරු ඇමතුමා තේරවද? දේපල දෙකක් තියෙනවනම් ඉඩම් දෙකක් තියෙනවනම් දෙවැනි ඉඩම ඔබතුමාලා සලකනවා මොකද්ද? ආයෝජනයක් හැටියට. අපි දුම් රත්තරන් මාල දෙකක් තියෙනවා කියලා දෙවැනි මාලේ ඔබතුමාලා සලකනවා මොකද්ද? වත්කමක් නෙමෙයි ආයෝජනයක් හැටියට.
පොයින්ට් පොඩ
හරි මම ඉන්නකෝ ඔයා ඔයා කියවල නෑ මම මේ කියවල කියන්නේ. හරි නෑ කමන්නේ මගේ වෙලාව කන්න ඔයා. දෙවැනි වත්කම ආයෝජනයක් හැටියට සලකනවා. එක සමාන ස්වභාවයෙන් යුතු වත්කම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් අයිතිව සිටීම දෙවැනි වත්කම මොකද්ද? ආයෝජනයක් කියන. එතකොට ඒකට බදු පනවන්නේ මොන පදනමින්ද පුතුවල්ලා? ආයෝජන පදනමින්. සාධාරණ
කරු මන්දිරතුමා
අන්න ඒක නිසා මම කියන්නේ මේවා සංශෝධනය වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි කරු සභාපතිතුමනි මම තව එක කාරණාවක් කියනවා. ස්වභාවික සම්පත් අර්ථකථනයේ හත් වෙනි පිටුවේ
ඇමතුමා අහගෙන ඉන්න
හත් වෙනි පිටුවේ බලන්න ගරු ඇමතුමා මේ තියෙන හත් වෙනි පිටුවේ ඔබතුමාලගේ ලාභාංශ පොලි වට්ටම් අයකිරීම් වාර්ෂිකයන් ස්වභාවික සම්පත් ගෙවුම් කුලී අධිමිල හා රාජ්‍ය භාග මේ තක්සේරු වර්ෂයක ආයෝජන ආදායමට ගැනෙනවා ස්වභාවික සම්පත් ගෙවුම් කියන එක. ස්වභාවික සම්පත් ගෙවුම් කියන එක ඔබතුමාලා අර්ථ නිරූපණය කළ තියෙන්නේ කොහොමද? අර්ථ නිරූපණවල බලන්න ස්වභාවික සම්පත් ගෙවුම් කියන එකදී තියෙනවා ගරු මේ ආකාරයට ස්වභාවික සම්පත් ගෙවුම් යන්නෙන් ගොඩබිමෙන් හෝ මුහුදෙන් ලබා ගන්නා ලද ස්වභාවික සම්පත්වල ප්‍රමාණය හෝ වටිනාකම සම්බන්ධ සමස්ත ලෙස හෝ කොටසක් ලෙස ගණනය කරනු ලැබූ ගොඩබිමෙන් හෝ මුහුදෙන් ස්වභාවික සම්පත් ලබා ගැනීමේ අයිතිය සඳහා වූ වාරික හෝ සමාන මුදල් ප්‍රමාණයක් ඇතුළු යම් ගෙවීමක් අදහස් වේ. මේක ටිකක් විපරීතයි මේ විදිහට කියනකොට. මේක ආයෝජන ආදායමකට දරෙන්නේ. ආයෝජන ආදායමකට ඔබතුමාලා කොටසක් හැටියට ගන්නවා ස්වභාවික සම්පත් ගෙවුම් කියන එක. ඒ කියන්නේ ස්වභාවික සම්පතක් තියෙන එකක් කොටසක් අරගෙන ඒක ආයෝජන ආදායමක් බවට පත් කරා නම් ආදායම් බද්දට යටත් කරනවා කියන. මම මේක සරලව තේරෙන උදාහරණයක් කිව්වොත් අර ළඟදී කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වනේ වල්ලලි වැඩි වල්ලලි පිටරට විකුණන්න ඕන කියලා.
කරු මන්ත්‍රීතුමා කාලය අවසානයි.
අන්න එතකොට ස්වභාවික සම්පතක් නම් වල්ලලියා ඒක අරගෙන පිටරට විකුණනොත් නැත්නම් කොහෙට හරි විකුණනොත්
ඒක
ආයෝජන ආදායමක් හැටියට ගන්නයි මේ යන්නේ.
වර්ෂපෙන්න පොඩ
මේ උදාහරණ හිටතරයි කිව්ව පුතුමා.
නැහැ මගේ නම සඳහන් කරපු හින්දා ගරු මන්ත්‍රීතුමා මම ඉතාම වැදගත් කාරණයකට අදාළවයි මම මේ කාරණේ කතා කළේ. එම නිසා මම කැමති ඔය කාරණාව සම්බන්ධයෙන් තමුන්නාන්සේලා හරි පාර්ලිමේන්තුවේ ඇජර්න්මන්ට් ඩිබේට් එක සූදානම් කළොත් කතා කරන්න. ඒ නිසා කරුණා කරලා ඒ විෂය මේ මාතෘකාවට සම්බන්ධ කරගන්න එපා කියලා කියනවා. මොකද මම ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතක් කතා කරගෙන යන වෙලාවක ඒවා පිළිබඳ වැරදි අර්ථකථන ඇතිවෙන්න හොඳ නැහැ. ඔබතුමා ඉතාම
මම කියන්නේ සාගරයේ ඔබතුමාගේ කාරණාව නෙමෙයි. ස්වභාවික සම්පත් යෙදුම් කියන එක ගත්තොත් ස්වභාව ධර්මයේ තියෙන කොටසක් අරගෙන ආයෝජන ආදායමක් හැටියට සලකලා ඔබතුමාලට පුළුවන් බද්දක්කට ඒක යටත් කරන්න. එතකොට ඒ ගන්න ආදායම ජනනය කරන ආයෝජන ආදායම සතෙක් වෙන්නත් පුළුවන්. ඒකයි මම මේ කියන්නේ.
ඈ? හලෝ මන්ත්‍රීතුමා.
සතෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් මේක බරපතලයි. මම මේ කියන කාරණා ටික බොහොම ඇත්තනම මේ පනත අපේ රටේ ව්‍යවස්ථාවට වැඩිය ලොකුයි. දැන් මේක බරපතලයි මේ පනත. ඉතින් මම උදුවනට කියනවා මේක ගානා රටට අදාළ වෙන්න පුළුවන්. IMF එකෙන් ණය මුදල ගන්න අදාළ වෙන්න පුළුවන්. හැබැයි මේක අපේ රටේ හුස්ම ගන්න හැම මිනිහෙක්ම හැම කෙනෙක්ම අදාළ කරන පනතක්. ඒක නිසා මේක බරපතල පනතක්. මේක පක්ෂභේදයෙන් හිතන්න එපා. මේක මම හිතන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන ඔය බිලියන 45 මේ පනතෙන් ගන්න බෑ. ඔබතුමාට එහෙමනම් අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කරමු.
අර මන්ත්‍රීතුමා
මහවස්තුදී මහවසන් කර. එයා ලංකාවේ එක පාඩුයි බිලියන 169ක්. ඔබතුමා බලාපොරොත්තු වෙන බිලියන 45යි. අද එයා ලංකා ආයතන ඉන්නවා 190ක් මාසෙට ලක්ෂ 10ට වැඩිය පඩි ගන්න අය. එහෙම තියෙද්දි රාජ්‍ය ආයතන පාඩුයි බිලියන 169ක්. අන්න සල්ලි හොයන්. අද රටේ හොරගම් කරන තරම් හොයන්. වංචා කරන තරම් හොයන්. නාස්ති කරන තරම් හොයන්. ඒ වයින් ආදායම ගන්න. හොරුන්ගෙන් අය කරගන්න. රටේ අහිංසක මිනිසුන් අය කරන්න එපා. තමුන්නාන්සල මේ පනතද පාර්ලිමේන්තුවේ අත උස්සලා සම්මත කරන හැම කෙනෙක්ම මේ රටේ හුස්ම ගන්න හැම මිනිහගෙම බදු අය කරන පදනමකට යනවා. හොරකම් කරන අයගෙන් අය කරන්න. නාස්ති කරන අයගෙන් අය කරන්න.
හොඳයි.
රටේ මුදල් කන අයගෙන් අය කරන්න. හැබැයි අහිංසක ජනතාවගෙන් ගන්න එපා. ඒ නිසා මේ පනත මේ සංශෝධන වලින් විතරක් වුණත් නිවැරදි කරන්න බෑ ගරු එමතුමනි.
Thank you.
ඔබතුමා යම් හෘද සාක්ෂියක් ඇතුව දේශපාලනය කරන කෙනෙක්. නමුත් අද මේ පනත සම්මත කරන කටයුත්තට ඔබතුමා අතරමැදින් දායක වෙන්නේ. හැබැයි කවදා හරි දවසකදී
ආයතනයේ බාර ගන්න.
ඔබතුමා මේ පනත හැදුවේ නෑනේ. මේ පනත හදන වෙලාවේ ඔබතුමා මුදල් ලැබෙතිත් නෙමෙයිනේ.
ආදායම් බදු වලට ඔච්චර බය වෙන්න එපා.
නෑ.
හොන්ඩරබල්
මේක බරපතලයි.
මහින්ද සමරවික්‍රම
විරෝධය අපි බල කරනවා. සංශෝධන පිළිගන්න කියලා අපි ඉල්ලා හිටින බොම් ස්තුතියි.